නීති ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා.
ගරු කථානායකතුමනි, 2022 වර්ෂයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ඉන්ධන අරුතේ හේතුවෙන් විදුලි නිෂ්පාදනය, ප්‍රවාහන, සෞඛ්‍ය සහ කර්මාන්ත ක්ෂේත්‍ර බරපතල ලෙස කඩා වැටුණු අතර ඒ හරහා දරුණු ආර්ථික අර්බුදයක් නිර්මාණය වුණා. මේ සිදුවීම් තුළින් පාඩම් ඉගෙනගෙන තිබේද යන්න වර්තමානයේ මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ලංකාවේ ඇති වී තිබෙන ඉන්ධන අර්බුදය තුළ විශේෂයෙන්ම විමසිය යුතුව තිබෙන. එබැවින් රටේ බලශක්ති ආරක්ෂාව, එනර්ජි සිකියුරිටි සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු පිළිබඳව මෙම සභාවට පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස මම රජයෙන් ඉල්ලීමක් කරනවා. මැද පෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට බොරතෙල් හා ඉන්ධන ආනයනයේදී, එවගේම ගෑස්වලටත් එසේමයි, ඒ ඇතිවිය හැකි අවදානම් පිළිබඳ රජය විසින් අවදානම් තක්සේරුවක් සිදු කර තිබේද. ගරු කථානායකතුමනි, මීට දින කිහිපයකට පෙර, මීට පෙර පාර්ලිමේන්තු සැසිවාරයේදී අපි පෙන්වලා දුන්නා හෝර්මූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම තුළ ඇති වී තිබෙන අන්තරාදායක තත්ත්වය. නමුත් රජයෙන් ලැබුණු ප්‍රතිචාරය තමයි කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකින් අපිට බලපෑමක් නැහැ. නමුත් ඔබතුමාට කියන කැමති මේක වැදගත් කාරණාවකින්ද පොඩි විස්තරයක් කරන්නට ඕන. පිරිපහදු තෙල්, පොරතෙල්, LNG, LPG, පෙට්‍රෝකෙමිකල්ස්, පොහොර, තවත් රසායන ද්‍රව්‍ය, මෙටල්ස්, ඉන්ඩස්ට්‍රියල් මටීරියල්ස්, ඒ වගේම ෆුඩ් ඇන් ඇග්‍රිකල්චරල් ට්‍රේඩ්, මේ යනාදී වශයෙන් ග්‍රේන් ශිප්මන්ස්, ධාන්‍ය වර්ග, එතනම ලොකු ලයිස්සුවක් තිබෙනවා මේ හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම තුළ ඒ ඇති වී තිබෙන අවදානම්. රජය ඇත්ත වශයෙන්ම මේක ගණන් ගත්තේ නැහැ. මම අහන්න කැමතියි, මේ අවදානම් තක්සේරුවක් ඉදිරිපත් කරලා තිබෙනවද? අවදානම් තක්සේරුවක් නිර්මාණය කරලා තිබෙනවද? ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවද කියලා මම අහන්න කැමතියි. වර්තමානයේ රටේ පවතින ඉන්ධන සංචිත ප්‍රමාණය කොපමණද? එය ප්‍රමාණවත් වන්නේ තවත් දින කීයක් සඳහාද? අපි දැක්කා මේ ගරු ජනාධිපතිතුමා එදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා බය වෙන්න දෙයක් නැහැ, ඩීසල් දින 33කට තියෙනවා, පෙට්‍රල් දින 27කට තියෙනවා, ගුවන් යාන ඉන්ධන දින 49කට තියෙනවා. මේ යනාදී වශයෙන් කිසි ප්‍රශ්නයක් නැහැයි කියලා දින 7කට පස්සේ අර පරණ තොගවලටම මිල වැඩි කරා, ඉන්ධන මිල වැඩි කරා. ඉතින් මම අහන්න කැමති, අපේ රටේ මේ වන විට තිබෙන ඉන්ධන සංචිත ප්‍රමාණය කොපමණද? ඒ ප්‍රමාණවත්ද? ඒ වගේම කිව්වා මේ බොරතෙලුත් තියෙනවා කියලා දින 44ක්. ඒකත් කිව්වා. නමුත් එහෙම කියලා පරණ තොගවලට මිල වැඩි කරා. මම අහන්න කැමති, කරුණාකරලා රටට තොරතුරු ටික ඉදිරිපත් කරන්න අද රටේ තිබෙන සංචිත ප්‍රමාණය පිළිබඳ. හදිසි අවස්ථාවන් සඳහා භාවිතා කළ හැකි ඛනිජ තෙල් සංචිතයක් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යනවාද? එසේනම් එහි ප්‍රමාණය කොපමණද? ගරු කථානායකතුමනි, මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. ඒ වගේ මං රජයට යෝජනා කරන්න කැමති. අපිට එදා කිව්වා වරායේ ගොඩබාන මිලටම තෙල් ටික ලබා දෙනවයි කියලා. ඒ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි වැට් එක එකතු කළ අගය මත බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද, නිෂ්පාදිත බද්ද, රේගු ආනයන බද්ද, විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද, මේ ඔක්කොම ඉවත් කරන්න. මේ තෙල් වලින් ඉවත් කරලා මේ 159 දෙනෙක්ම පත් උනේ වරායේ ගොඩබාන මිලටම තෙල් ටික දෙනවයි කියලා. එසක් කරුණා කරලා මේ වෙලාවේ මේ තෙල් මිල වැඩි කරන්න නෙවෙයි, අඩු කරන්න කටයුතු කිරීම වැදගත් කියන එක මම යෝජනා කරන්න කැමතියි. ඒ නිසා මේ හදිසි සංචිතයක් අපේ රටේ පවත්වාගෙන යනවා. ඒහි ප්‍රමාණය කුමක්ද? ඒක පිළිබඳව කරුණාකරලා අපිව දැනුවත් කරන්න. ගෝලීය තෙල් සැපීමට බාධා වීමෙන් හෝ මිල ගණන් තියුණු ලෙස ඉහළ යාමක් සිදුවන අවස්ථාවක මෙරට ඉන්ධන සැපීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බලශක්ති අමාත්‍යංශය විසින් කරනු ලබන හදිසි කළමනාකරණ සැලැස්ම කුමක්ද? ඒක කරුණා කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ගෝලීය වෙළඳපොලේ තෙල් මිල 20-30 අතර ප්‍රමාණයකින් ඉහළ යාමක් සිදුවුවොත් එය මෙරට ඉන්ධන ආනයන වියදම් කෙරෙහි මෙන්ම ජාතික ආර්ථිකයට උද්දමනයට ඇති කළ හැකි බලපෑම් පිළිබඳව බලශක්ති අමාත්‍යංශය විසින් ගණනය කිරීමක් කරලා තිබෙනවද? හැබැයි මේකට කියන්න ඕනේ නැහැ මේක කරන්නේ මුදල් අමාත්‍යංශයෙන් කියලා. ඇත්ත වශයෙන්ම මේ ක්‍රයිසිස් එකේ මේ අමාත්‍යංශ සියල්ලක් මේකට එකතු වෙලා වැඩ කරන්නට ඕන. මේ බලපෑම් අධ්‍යයනයක් කරලා තියෙනවා. එමනම් ඒ බලපෑම් අධ්‍යයනයේ තොරතුරු ටික පාර්ලිමේන්තුවට ලබා දෙන්න. මොකද අපිට අහන්න ලැබුණා රජයේ පාර්ශ්වයෙන් ඇත්ත වශයෙන්ම මහා භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යංශයේ මුදල් පිරී ඉතිරී ගිහිල්ලා තිබෙනවා කියන කාරණාව. ඉතින් මේ පිරී ඉතිරී ගිහිල්ලා තිබෙන තත්ත්වය තුළ මං අහන්න කැමතියි අපේ රටේ 75 ලක්ෂයක් ඉන්ධන පාරිභෝගික විදුලි පාරිභෝගිකයන්ටත් ඒ වගේම සමස්ත පාරිභෝගික ජනතාවටත් රජයේ සහනයක් ලබා දෙන්නට කටයුතු කරනවද නැද්ද කියන කාරණාව. මැද පෙරදිග කලාපයේ ආශ්‍රිත ජාත්‍යන්තර සමුද්‍රීය මාර්ගවලට බාධා ඇතිවීම තුළින් මෙරට ඉන්ධන සැපයීමට ඇතිවිය හැකි බලපෑම පිළිබඳව හා විකල්ප බලශක්ති ප්‍රවාහන මාර්ග යොදා ගැනීම පිළිබඳව ක්‍රමවේද විකල්ප ක්‍රමවේද යොදා ගැනීම පිළිබඳව රජය විසින් තක්සේරුවක් කරලා තිබෙනවා. දැන් රජයට අපි කියන්න කැමති ඇත්ත වශයෙන්ම බැරි වෙලාවත් ඉරානයේ කාග් අයිලන්ඩ් එකේ පෙට්‍රෝලියම් රිෆයිනරිස්වල ඒ ඉන්ධන රිෆයිනරිස්වලට පිරිපහදුවලට යම්කිසි අටෑක් එකක් සිදු වුණොත් ඇත්ත වශයෙන්ම මහා බරපතල ඛේදනීය තත්ත්වයක් නිර්මාණය වෙනවා, මහා ඛේදවාචකයක් නිර්මාණය වෙනවා. මේ පිළිබඳව ඔබ අධ්‍යයනයක් කරලා තිබෙනවද? කාග් අයිලන්ඩ් එකට අටෑක් එකක් කරලා ඒකේ තියෙන පෙට්‍රෝලියම් රිසෝර්සස් වලට ඒ තත්ත්වය සිදු වුණොත් ඒ අටෑක් එකත් එක්ක ප්‍රතිපහාරත් එක්ක සිදුවෙන තත්ත්වය තුළ රටේ තෙල් අවශ්‍යතාවය සපුරාලා ගන්නා ක්‍රමවේද පිළිබඳව විකල්ප ක්‍රමවේද පිළිබඳව යම්කිසි අධ්‍යයනයක් කරලා තිබෙනවද කියන එක මම අහන්නට කැමතියි. ඒ වගේම 2026-03-15 සිට යළි ක්‍රියාත්මක කර ඇති QR කේත පදනම් කරගත් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමය යටතේ නියම කර ඇති සතිපතා ඉන්ධන කෝටාව හඳුන්වා දී ඇත්තේ මොන විද්‍යාත්මක පදනමක් සහිත? මෙම කෝටාව ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවන බව බලශක්ති අමාත්‍යංශය විසින් පිළිගන්නේද? එසේනම් මෙම කෝටාව සංශෝධනය කළ යුතු නොවේද? දැන් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මේකේ තවත් ප්‍රශ්නයක් තියෙනවා ගරු කථානායකතුමා. මේ වාහන විකිණීම හේතුවෙන් ඒ අයිතිකාරීන් මාරු වීම එහෙමත් නැත්නම් QR කේත පද්ධතිය තුළ තවමත් පෙර අයිතිකරු ලියාපදිංචි වූ කේත ඇතුළත් වීම නිසා QR කේතයක් සඳහා ලියාපදිංචි වීමට වත්මන් අයිතිකරුවන්ට නොහැකි වී තත්ත්වයක් වාර්තා වෙනවා. ඉතින් මේ පිළිබඳව රජය දැනුවත්ද? දැනුවත් නම් ඇයි ඒක අවබෝධ කරගෙන මේ QR කේත ක්‍රමය පිළිවෙලකට කාර්යක්ෂමව ක්‍රියාත්මක නොකරේ? විශේෂයෙන්ම අද වන විට බොහෝ පිරිසක් මේ ප්‍රශ්නය තුළින් දැඩි පීඩාවට ලක් වෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, බස් රථවලට ලීටර 60යි, මෝටර් සයිකලයට ලීටර් 5යි, මම කියන්නේ සතියකට, වෑන් රථවලට ලීටර් 40, මෝටර් රථවලට ලීටර් 15, මෝටර් ලොරිවලට ලීටර් 200, ඉඩම් වාහනවලට ලීටර් 25, ත්‍රිරෝද රථවලට ලීටර් 15, විශේෂ කාර්ය වාහනවලට ලීටර් 40. මේ අනාදි වශයෙන් මේ වෙන්කරු ප්‍රමාණයන් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැයි කියන එක මේක රටේ ජනතාවගේ මතය. එනිසා ඒක ගැන කරුණු අවබෝධ කරගෙන මේක වෙනස් කරන්නට සාධාරණව කටයුතු කරන්නට කටයුතු කරනවද? මොකද විශේෂයෙන්ම මම කියන්න කැමති බස් රථ ශේෂ්ත්‍රයේ, ත්‍රිරෝද රථ ශේෂ්ත්‍රයේ, පාසල් වෑන් රථ ශේෂ්ත්‍රයේ, ඒ වගේම ගොවි ජනතාව දැන් මේ අස්වන නෙළීමේ ක්‍රියාවලියේ නියැලෙන කාලවකවානුවක් ඒ අයගේ එයාට උපකරණ පාවිච්චි කරන්න බෑ ධීවර ප්‍රජාව. ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවන් වල නියැලී සිටින පුද්ගලින් සෞඛ්‍ය ශේත්‍රයේ වෛද්‍ය ශේත්‍රයේ යනාදී වශයෙන් ශේත්‍ර ගණනාවකම ඒ වගේම ආනයන බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන් වාහන ආනයනකරුවන් මේ සමස්ත ශේත්‍රයේම ලොකු මැසිවිල්ලක් නගනවා මේ ඇලොකේට් කරලා තිබෙන කෝටා එක පිළිබඳව. ඒ පිළිබඳව මොකද්ද රජය ලබා දෙන විසඳුම කියන එක මම මේ අවස්ථාවේ අහන්න කැමතියි. ඉන්ධන සැපයුම සීමා වී ඇති මෙවැනි මොහොතක විදුලි නිෂ්පාදනය, සෞඛ්‍ය සේවා සහ ප්‍රවාහන සේවා ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන වෙන් කිරීම වෙනුවෙන් සකස් කර ඇති ජාතික ප්‍රමුඛතා යාන්ත්‍රණය කුමක්ද? මට සඳහන් කරන්න අමතක වුණා ටුවරිසම් සෙක්ටර් එක. දැන් අපේ රටට ලොකු හයියක් ලැබෙන්නේ ටුවරිසම් සෙක්ටර්
එකෙන්.
දැන් ටුවරිසම් සෙක්ටර් එකටත්
ගරු විපක්ෂනාගත ඔබතුමා විනාඩි 10ක් මේ වෙනකොට අරන් තියෙන ප්‍රශ්න ඉදිරිපත් කිරීමට.
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නෙට විතරක් ඔය විනාඩි ගන්න බලන්න එපා. මේක රටේ
මට ලියලා දුන්න කොලේට අමතරව ඔබතුමා
පොඩ්ඩක් ඒක කරුණා කරලා මේකට අවස්ථාව දෙන්න. ඉතින් මම අහන්න කැමති
කෙටි කරන්න ගරු විපක්ෂනායකතුමා. දැන් ඔබතුමා
අපි
මේ කොලේ ලියලා තියෙන එකට අමතරව ගරු විපක්ෂනායකතුමා මම ඔබතුමාට දැන් 11:35 ලබා දෙනවා. ඔබතුමා මට ලබා දුන්න කොලේයි ඔබතුමා මෙතන කතා කරපු වචන ප්‍රමාණය මම 11:35 ඔබතුමාට බිස්නස් කමිටිය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
දැන් මේ කොලේ ගැන කතා කරනවානේ. කොලේ ලිව්වේ ඊයේ තප්පරෙන් ප්‍රශ්න වැඩි වෙනවා. ඒකයි අහන්නේ. මේකයි මම ටුවරිසම් සෙක්ටර් එක ගැන
අහුවේ.
මේ සංචාරක ශේෂය ගැන අහුවට මේක අමනා පෙන්න එපා. මේවට උත්තර සපයන් තමුන්නාන්සලා ඉන්නේ උත්තර සපයන්ටනේ.
එකක
කොලේ ගිහිල්ලා මමද ඔයාද කියන එක හොයලා බලන්න.
ගරු විපක්ෂනායකතුමා අවසන් කරන්න.
කොලේ ගිහිල්ලා කිව්ව කතා හින්දා තමයි අමාරු
වෙන්නේ. ඔබතුමා අවසන් කරන්න.
විශේෂයෙන්ම මම අහනවා මේ සංචාරක ශේෂයට මොකද්ද ලබා දෙන විසඳුම? ඇමරිකාව රුසියාවට පනවා තිබූ තෙල් සම්බාධක වලට ලබා දුන් දින 30ක විරාමයක් සමග රුසියාව සමග සාකච්ඡා කොට අප රටට අවශ්‍ය බොරතෙල් ලබා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා රජයේ කඩිනම් තීරණයක් නොගන්නේ කවර හේතු නිසාද? දැන් මේ ප්‍රශ්නේ මතුගන්න ලබුදුමත් හිටියා. මේ ගිය සතියේ මම මේක කිව්වේ.
ඒක අසංකරණය කරන්න.
දැන් දින 30ක විරාමයක් දුන්නා ඇමරිකාව රුසියානු සම්බාධක ඉවත් කරලා. ඒ අතරතුර යම්කිසි forward purchase agreements වලට මේ රජය එළමුණාද රුසියාවෙන් හරි අපේ රටට මේ තෙල් සම්පත් ලබා ගන්න. ඒ වගේම international energy agency එක විසින් දින කිහිපයකට පෙර තෙල් බැරල් මිලියන 400ක් වෙළඳපොළට නිකුත් කරලා තිබෙනවා. ඒකට ඒ නිකුත් කිරීමට එකඟතාවය පළ කරලා තිබෙනවා. අපි අහන්න කැමති රජය ඉන්ටර්නැෂනල් එනර්ජි ඒජන්සි එකත් එක්ක සාකච්ඡා කරලා අපි දන්නවා අපිට සීමා සහිත ප්‍රමාණයක් තිබෙන්නේ ගබඩා පහසුකම්. අපි යම්කිසි ෆෝවර්ඩ් අග්‍රීමන්ට්ස් වලට ඉදිරි තෙල් මිලදී ගැනීමේ ගිවිසුම් වලට යන්නට මේ තෙල් බැරල් මිලියන 400ක් වෙළඳපොළට නිකුත් කිරීම ප්‍රයෝජනෙට අරගෙන යම්කිසි ගිවිසුමකට ප්‍රවේශ වෙලා තිබෙනවද කියන එක මම අහන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා ඔබතුමා විනාඩි 13ක් අරගත්ත ගරු විපක්ෂනායකතුමා මේක බරපතල ප්‍රශ්න එකඟතාවයන් වලට අනුගත වෙලා වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. අපි
ගරු කතානායකතුමනි ප්‍රශ්නක එක ඔව් එක අංක එක යටතේ දිනපතාම අවදානම් තත්ත්වය පිළිබඳ විශ්ලේෂණයක් සිදු කරනු ලබයි. දැන්ට ඇනවුම් කර ඇති තෙල් තොග පිළිබඳ අදාළ සැපයුම් කරුවන් සමග නියමිත තෙල් ප්‍රමාණය හා නියමිත වේලාවට ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා පවත්වනු ලබයි. නව සැපයුම් කරුවන් හරහා තෙල් ලබා ගැනීම පිළිබඳ උත්සාහයන්ද සිදු කරමින් පවතී. ගතුන ශ්‍රී ලංකා රජයේ තෙල් නිෂ්පාදනය කරන ලබන රටවල් සමග තෙල් ලබා ගැනීමේ හැකියාව පිළිබඳ දැන්ටමත් සාකච්ඡා පවත්වා ඇති අතර ඒ හරහා තෙල් ලබා ගැනීම පිළිබඳ අදාළ ක්‍රියාමාර්ග ගනිමින් පවතී. දැන්ට ලියාපදිං තෙල් සැපයුම්කරුවන් හැර අනෙකුත් සැපයුම්කරුවන්ගෙන් ලැබෙන යෝජනා සරකා බැලීමද කරනු ලබයි. ඒ යටතේ දැන්ට ඊට අදාළ විශේෂ ක්‍රමවේදයක් කැබිනට් එක අනුමැතිය අනුව ආරම්භ කරලා තියෙනවා කියලා දැනුම් දෙන්න කැමතියි. ප්‍රශ්නාංක 2 ඉන්ධන වර්ගය ඩීසල් සංචිත ප්‍රමාණවත්වන දින මේ දින ගණන අප්‍රේල් මාස 12 වෙනි දින දක්වා සාමාන්‍ය පාර්ගවංජනිත යටත්ව සුපර් ඩීසල් මේ මාස 10 වෙනි දින දක්වා 92 පෙට්‍රල් අප්‍රේල් මාස 23 වෙනි දක්වා පෙට්‍රල් 95 ඔක්ටේන් මේ මාස 10 වෙනි දින දක්වා එතන ගබඩා කර ඇති ප්‍රමාණයක් වගේම සැපයුම ස්ථිර කර ඇති නැවතකද ඇතුළත් වන බව කාරුණික සලකන්න. අසංක තුන නැත ප්‍රධාන ගබඩාවල ඇති සංචිත පමණක් මේ සඳ යොදාගනු ලබයි. ප්‍රසංක හතර අකණ්ඩව පවත් ගෝලීය සැපයුම ප්‍රසංක හතර පිළිතුර අකණ්ඩව පවත්වාගෙන යෑම සඳහා හසිමිලදී ගැනීම සඳහා කමිටුවක් පත් කර ඇත. ප්‍රසංක පහ පිළිතුර මුදල් අමාත්‍යාංශය වෙත තොග ගණන් හා විස්තර සපයා දී ඇත. ඒකෙදි පැහැදිලි කරන්න ඕනේ ඇත්තම මෙම තත්ත්වය අනුව ඉන්ධන ආනයන වියදම් කිරීමෙන්ම ජාතික ආර්ථිකයට හා උද්දමනයට ඇති කළ හැකි බලපෑම පිළිබඳ බල ශක්තිය අමාත්‍යාංශය විසින් ගන්න කිරීමක් සිදු කර තිබේද යන්න අහලා තියෙන්නේ. මම හිතන්නේ ඒක අවබෝධයක් තබා ගන්න ඕනේ. ඒක මුදල් අමාත්‍යාංශය විසින් සමා සිදු කරන්නේ. ඒකට අවශ්‍ය දත්ත තොරතුරු අපි මුදල් අමාත්‍යාංශ වෙත ලබා දීලා තියෙන්නේ. ඒ නිසා අපිට ඒ ගැන පිළිතුරක් දෙන්න බැහැ ඍජු එකක්. ප්‍රශ්නාංක 6 පිළිතුර වූ WTI සහරාම් බ්ලෙන්ඩ් මීරි ලයිට් යන බොරතෙල් ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳව ඇත. ඒක අද දිනේ 17 වෙනි දින විවෘත කිරීමට නියමිතයි. ප්‍රශ්නාංක 7 ඔව් මෙම ඒකම අහනවා මෙම කෝටාව ජනතාවගේ එදිනදා අවශ්‍යතාවයන් ප්‍රමාණවත් වන බල ශක්තිය අමාත්‍යාංශ විසින් පිළිගන්නේද ඔව් පිළිතුර. එසේ නම් මෙම කෝටාව සම්බන්ධයෙන් කළ යුතු නොවේද? සංශෝධනය කළ යුතු නැත. මෙම කෝටාව පොදුවේ ලබා දී ඇත. විශේෂ අවස්ථාවන් සඳහා විද්‍යානුකූල පදනමක් මත සංශෝධනය කෙරේ. 8 පිළිතුර අත්‍යවශ්‍ය අමාත්‍යාංශ කැඳවා ඔවුන්ගේ අවශ්‍යතා ලැයිස්තුගත කර එය අධ්‍යයනය කිරීමෙන් අනතුරු අවශ්‍ය කරන ඉන්ධන කෝටාව ලබා දීමට සඳහා කමිටුවක් පත් කර ඇත. ප්‍රශ්නාංක 9 මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කරමින් පවතී. ප්‍රශ්නාංක 10 ඉන්ටර්නැෂනල් එනර්ජි ඒජන්සි තොගෝලින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. විශේෂයෙන්ම මේ පිළිබඳ මම හිතනවා සභාව අවබෝධයක් ගන්න ඕනේ. තොග නිකුත් කිරීම ආරම්භ කරාට එනර්ජි ඒජන්සි ආරහා ලොජිස්ටික් එක කියන්නේ නැව් වල පටවලා ගේන්න අපහසුව තමයි තියෙන්නේ. මොකද අපේ සැපයුම්කරුවෝ අපි ටෙන්ඩර් කරලා තෝරගත්ත සැපයුම්කරුවන්ටත් තියෙන මේ ප්‍රශ්නේ. නැව් සහ භාණ්ඩ සඳහා රක්ෂණ ගාස්තු ඉහළ යාම සහ රක්ෂණ කිරීමේ වැළකීම මත බොහෝ නැව් ඒ තමන්ගේ කාර්යයට ඉදිරිපත් වීමෙන් වැළකී සිටිනවා. ඒකයි දැන් තෙල් තියෙනවා, අපි ළඟ සල්ලි තියෙනවා, ඩොලර් තියෙනවා. හැබැයි නැවක් නැතුව තියෙනවා ගේන්න. ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ කතානායක තුමනි, මේ තත්ත්වය අපි ඇති කරපුවත් මේ ලංකාවේ ජනතාව හෝ ආණ්ඩුව ඇති කරපු තත්ත්වයක් නෙමෙයි. මේක ගෝලීය ප්‍රශ්නයක්. ඒකෙදි හැමදේම දැන් අපි මේ කලමනාකරණයක් අපි කරන්නේ, මේ හැම දෙයක්ම තිබිච්ච මත්තෙන්ම හිතනවා නම් සිදු වෙන්න ඕනේ කියලා. මෙතන යුද්ධෙකුත් නැහැ, කිසිම ප්‍රශ්නෙකුත් නැහැ. එහෙම නෙමෙයි ලෝකේ තියෙන්නේ. මේක බාහිර ප්‍රෙෂර් එකක් තියෙන්නේ. ඒකින්ද අපි මේක නිසි ලෙස කලමනාකරණය කරගෙන දවසෙන් දවස මේ ගැන නිරීක්ෂණය කරමින් තීරණ වෙනස් කරමින් ඉස්සරහට යනවා මිසක් අපිට මාස ගණන් ඉස්සරහා පුරෝකථනය කරන්න බෑ. මොකද අපි කරන යුද්ධෙකුත් නෙමෙයි. අපි මේකේ විඳිතයෝ විතරයි යම් පට්ටමෙන්. ඒකින්ද තිබිච්ච මට්ටමින්ම හැම දෙයක්ම ලැබෙනවා කියලා හිතන්න එපා. මොකද ඒ තත්ත්වෙට තියෙන්න නම් අපිට මේ යුද්ධය නවතින්න ඕනේ. එතකොට අපිට ඒ තත්ත්වෙට ගේන්න පුළුවන් රට. ඒකින්ද ඒක පදනම් කරගෙන මම හිතනවා හැමෝම මේ වැඩ කරොත් ඒ වගේ ඉල්ලීම් කරොත් පැහැදිලි. මොකද මේක අපි කාටවත් ආණ්ඩු පක්ෂයටවත් ආණ්ඩුවේ මේටවත් අවශ්‍ය විදිහට තමන්ට විතරක් බෙදා ගන්නව නෙමෙයි. මේක රටේම තත්ත්වය. අපි මේ මේ යුද්ධය ඉවර වෙන මේ සංසිඳන තෙක් අපි මේක කලමනාකරණය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. අපි හිතනවා අපි ඒක හොඳින් කරගෙන යනවා. ඉදිරියටත් මම හිතනවා විපක්ෂයෙන්ද ඒ සඳහා සහයෝග ලැබෙයි කියලා බොහොම ස්තුතියි.
කෙටි පැහැදිලි කර ගැනීම. ඔබතුමාට කෙටි පැහැදිලි කර ගැනීමක් කරගන්න පුළුවන් ගරු විපක්ෂ නායකතුමා.
මොකද්ද?
පැහැදිලි කර ගැනීමක් කරගන්න පුළුවන් උලිපිතුරු.
පුළුවන් ඉතින් 11 ඉඳලා 11 කිය වෙනකන් තියෙනවා 27 දෙක ප්‍රශ්න වලට. අපි වේලාසනින් ඉන්නේ.
ගරු විපක්ෂනායකතුමාගෙන් අපි පැහැදිලිව කියන්න කැමැති ඔබතුමා කරුණා කරලා පිළිගත් ස්ටෑන්ඩින් ඕඩර් සහ පිළිගත් ක්‍රමවේදයට අනුව කටයුතු කරන්න කියලා 27.2 යටතේ ඔබතුමා ප්‍රශ්න 10ක් ඉදිරිපත් කළා තිබෙනවා මේකේ. ඒ හැම ප්‍රශ්නෙටම ඔබතුමා වෙනම කතාවක් කියනවා. එහෙම කරන්න බෑ කවි විපක්ෂනායකතුමනි. ඒ නිසා කරුණා කරලා මේ පාර්ලිමේන්තුවේ ක්‍රමය හදන්න ඔබතුමා උදව් කරන්න ඕනේ. ඒ නිසා යනනු කටයුතු කරන්න ඔබතුමා සහ අපි කවුරුත් ස්ථාවර නියෝගණු කටයුතු කළ යුතුයි.
පැහැදිලි ගරු විපක්ෂනායකතුමා කෙටි පැහැදිලි කිරීමක් කරා.
ප්‍රශ්නය කෙටි පැහැදිලි කිරීම අහන්නට පෙර මම අහන්න කැමති මේක මුද්‍රණ දෝෂයක්ද?
ගරු
විපක්ෂනායකතුමා
පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය සකස් කරද්දී ඒ සඳහා සභා න්‍යායකාරයාලය සපි මැදිහත් වෙනවා. ඔබතුමාට අපිත් යෝජනා ඉදිරිපත් කරන මේ කරගෙන යද්දී එම නිසා මේ වෙලාව ආරක්ෂා කර ගැනීම සඳහා තමයි වෙලාව වෙන් කළ තිබෙන්නේ. නමුත් අපි පාර්ලිමේන්තුවේ අවුරුදු මේ දිගටම පවත්වාගෙන යන ක්‍රමය තමයි පාර්ලිමේන්තුවේ කාලය කලින් ඉවර වුණොත් මන්ත්‍රීවරුන් පැමිණීම නිසා හෝ කුමන හෝ තත්ත්වයක් මත ඊට අනුව පාර්ලිමේන්තුව කඩුත් පටන් ගන්න. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව දැන් එහෙනම් කල් තියන්න ඕනේ. නැත්නම් දැන් පටන් ගන්න බෑ. ඔය තර්කය අනුව එහෙනම් 27.2 දැන් අහන්න දෙන්න බෑ. පාර්ලිමේන්තුවේ අජර්න් කරලා 11ට පටන් ගන්න. කෙසේකරු විපක්ෂනායකතුමනි ඔබතුමාට මේ නිසි ගෞරවයතුව කියන්නේ කරුණාකරලා ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව කටයුතු කරන්න.
ගරු කෙටි පැහැදිලි කර ගැනීම ගරු විපක්ෂනායකතුමා කරන්න.
ඇමතිතුමා ප්‍රකාශ කරා මේ වැඩිය පුරෝකථනය කරන්නට බෑ. මේක බාහිර ප්‍රශ්නයක්. ඔව් අපි පිළිගන්නවා මැද පෙරදිග ප්‍රශ්නය නිසා රටේ පැවතුණු ප්‍රශ්නය උග්‍ර වුණා. දැන් මම අහන්න කැමති ඔබතුමාගෙන් විශේෂයෙන්ම එක පැත්තකින් පෙර සූදානම් ක්‍රමෝපායික සැලසුම් සකස් කිරීම ස්ට්‍රැටජික් ප්ලෑනින් ඒ වගේම සිනාරියෝ ප්ලෑනින් මොකද ඉරානයට ඊශ්‍රායලයේ ඇමරිකා එක්සත් ජනපදයේ බෝම්බ දැම්මේ අද ඊයේ නෙවෙයි මීට මාස ගණනකට පෙර. ඒ ඇත්ත වශයෙන්ම මේ වගේ අරමුදයක් නිර්මාණය වෙයි කියන පුරෝකථනය කරන්නට තිබුණා. ඒ වගේම මම වැදගත්ම කාරණාව මම අහන්න කැමති ගරු කතානායකතුමනි දැන් ඇත්ත වශයෙන්ම මේ අපි කතා කරන්නේ බලශක්ති සුරක්ෂිත භාවය ගැන එනර්ජි සිකියුරිටි එක ගැන. දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් එනවා ගරු කතානායකතුමනි. ඒ තමයි අපේ රටේ විදුලි උත්පාදන කරන බලාගාරවල නිශ්චිත විදුලිය උත්පාදනය නොවනකොට යන්න සිද්ධ වෙනවා ඩීසල් බලාගාරවල. එතකොට ඩීසල් බලාගාරවලට ගිහිල්ලා විදුලිය උත්පාදනය කරනකොට එක පැත්තකින් පාරිභෝගිකයාගේ මිල වැඩි වෙනවා. ලෝකේ නිර්මාණය වෙලා තිබෙන ඩීසල් හිඟතාවය තුළ එතනත් ප්‍රශ්නයක් එනවා. සමහර විට විදුලි කප්පාදු වලට යන්න සිද්ධ වෙනවා. මම ඒක කියන්නේ ඇත්ත වශයෙන්ම අපි ගත්තොත් විනාඩියක් දෙන්න 13 වෙනිදා නොරොච්චෝලේ විදුලි උත්පාදනය මෙගවට් 130කින් අඩුයි. 14 වෙනිදා මෙගවට් 135කින් අඩුයි. ඒ වගේම 15 වෙනිදා මෙගවට් 132කින් අඩුයි. ඒ වගේම 16 වෙනිදා මේ ඊයේ දවසේ මෙගවට් 148කින් අඩුයි. දැන් මේ අඩුණු ප්‍රමාණය මේ මදිපාඩුව අනිවාර්යෙන්ම ඩීසල් බලාගාර වලින් ලබා ගන්න
සිද්ධ වෙනවා.
ඒ තත්ත්වය තුළ අද ලෝකයේ නිර්මාණය වෙලා තිබෙන මේ හිඟතාවය තුළ ඇත්ත වශයෙන්ම බරපතල ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. PUCSL එක කියනවා අප්‍රේල් ජූනි ජූලයි වල විදුලි කප්පාදු සිද්ධ වෙනවා කියලා. මොකද්ද ඔබතුමන්ලා මේ අනාරක්ෂිත මේ අවදානම් තත්ත්වයට විසඳුමක් ලබා දෙන්නට අරගෙන තිබෙන පැහැදිලි සැලැස්ම ඉදිරිපත්
කරන්නේ
ඔබතුමාගේ පෙර ප්‍රශ්නවලදී උත්තරවල සැලැස්ම ඉදිරිපත් කරන්නේ
ගරු අමාත්‍යතුමා අවසන් කරන විපක්ෂනායකතුමා.
ගරු කතානායකතුමනි ඉරානයේ යුද්ධ තත්ත්වය ගැන හිතේ තීටියා නම් 1980 ගණන් වල ඉඳන් අපි QR එකෙන් තමයි දුවන්න ඕනේ. මොකද ඒ කාලේ ඉඳන්ම ඉරානයෙන් ඉරාකෙන් තෙල් ගේන්න බැරි ප්‍රශ්නයක් ආවා යුද්ධ දිගටම තිබුණා. එහෙම හිතලා නෙමෙයි අපි කොහොමත් ඉරාන කලාපයෙන් අපි තෙල් ගේන එක නවත්තලා තියෙනවා. මොකද ඒ කාලේ ඉඳන් ආණ්ඩු කරපු අය ඒකට හරියන්න ගබඩා පාසුකම් හැදුවද? ගබඩා පාසුකම් හැදුවද ඒ කාලේ ඒවට ඔරොත්තු දෙන්න? ඒකින් දා තම තමන්ගේ වගකීම් ගැන ඉස්සල්ලා මතක් කරගෙන කරන්න කතා කරන්න. ඒකින් දා මේ ඉරානයේ අධ්‍යාත්මික නායකයාට බෝම පහර එනකොට ඒගොල්ලෝ දන්නෙත් නැහැ. හරිනේ? ඒගොල්ලෝ දන්නෙත් නැහැ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ඔච්චර බුද්ධි සේවයක් තිබිලා. හරිනේ? අපි එතකොට අපේ ටැංකිය ඔක්කොම සම්පූර්ණයෙන් ෆුල් කරලා තිබුණේ. හරිනේ? අපි අගෝස්තු වෙනකන් ටෙන්ඩර් කරලා ඇනෝම් කරලා තිබුණේ. හරිනේ? අපි ඔක්කොම පෙරදැකලා මේවා ආව හෝ නැත අපි රජයක් විදිහට ගන්න ඕන ක්‍රියාමාර්ග ආයතන විදිහට ගන්න ඕන ක්‍රියාමාර්ග අරගෙන තිබුණේ. කතා නැහැ තිබුණේ. මොකද එහෙම නැත්නම් මෙච්චර කල් යන්නේ නැහැ. දැන් රටේ ඉන්දියාවේ ඉඳන් අනිත් රටවල් වල මේ රීජන් එකේ බලන්න මේ රීජන් එකේ නෙමෙයි සෞදි අරාබියත් තෙල් ගණන් ඇරියා. ෂෙඩ් වල. සෞදි අරාබියා. එහෙම තියෙද්දි මේ අපි මේ මේ මුකුත්ම තෙල් තියා මුකුත් අපි නිෂ්පාදනයක් නැති තැන හරිනේ අපි කොහොමද මේකට මූණ දෙන්නේ? අපි අතින් ඇත්තටම ඔබතුමාලා සන්තෝෂ වෙන්න ඕනේ. අපේ රජයේ කලමනාකාරීත්වයේ ඉන්න තාම එක පැයක් එක විනාඩියක් කරන්ට් එක කපන්න නැතුව අපි ගෙනියනවා. හරිනේ? ඒකේ වියදමක් තියෙනවා තමයි. ඒක තමයි ඒකට තමයි ආණ්ඩුවක් ඉන්නේ. හරිනේ? හැබැයි කපන්න එන වෙලාවකත් තියෙන්න පුළුවන්. අපි පුළුවන් තරම් මේ ජනතාවට සහන සලසලා මේ කර්මාන්තද හැම දෙයක්ම සාමාන්‍ය විදිහට ගෙනියන්න උපරිම උත්සාහය තමයි අපි මේ ගන්නෙ. විපක්ෂයේ කිරුවේදීට ඉරුව කලින්ම කපන්න තිබුණේ මේ මාසේ මුල. අපි ඊට වැඩිය මේ රටේ ජනතාව කර්මාන්ත ගැන රට ගැන හිතනවා. ඒකේ ප්‍රතිඵල තමයි මේ අපි කල්පනාකරණය කරගෙන යන්නේ. හැබැයි ඒවා කවදාකවත් අපිට මාස ගානකට දැන් ප්ලෑන් කරන්න බෑ. මොකද යුද්ධේ පටන් ගත්ත මිනිසුන්ටත් එහෙම ප්ලෑන් කරගන්න බැරුව ඉන්නේ. ඇමරිකාව මොකද කිව්වේ සති හතරෙන් ඉවරයි කිව්වා. ඒගොල්ලන්ට දැන් පුළුවන්ද? ඔච්චර දේවල් තිබිලා. ජනාධිපතිවරයාම ඇමරිකාවේ කිව්වේ සති හතරයි මේක උපරිම කියලා. දැන් ගරන් කරන්න පුළුවන්ද මේවා? මොකද ඒගොල්ලෝ විතරක් නෙමෙයි ඒගොල්ලන්ටත් ගන්නවනේ අනිත්. තනියෙන් තීරණ ගන්න බෑ. ඒතකොට අපි මේ කොහේ හරි ඉඳලා අපි මේ කෙරෝලක ඉඳලා අපි මේ කනවා. හරි. ඒවා තේරුම් ගන්න ඕනේ ඇත්තට වකිවතුන් විපක්ෂයක් නා. ඉතින් ඒකින් ඉඳ මම කියන්නේ මේ ඔය වගේ බොළඳ ප්‍රශ්න අහන්න එපා. හරිනේ? මේකේ අපිට වෙන තෙල් ගේන්න ගෙනල්ලා දාගන්න දෙයක් තුනවා අපි ඒකත් දානවා. අපි ප්ලෑන් කරලා තියෙන්නේ. දැන්ට දවස් 20කට වැඩිය දවස් 22කට වැඩිය තෙල් ගබඩා කරන්න ඉඩ නැහැ ලංකාවේ. හරිනේ? අපි දවස් 45කට අවශ්‍ය දැන් ටැංකිය හදන්න පටන් අරන් තියෙන්නේ.
ගරු අමාත්‍යතුමා අවසන් කරන්න.
ඒකින්ද වගකීමෙන් මොකද විපක්ෂයක් විදියට ජනතාවගේ ඡන්දාරන්නේ ඔය മന്ത്രിවරු 50 ගානක් ඇවිල්ලා තියෙන්නේ.
ගරු අමාත්‍යතුමා
ජනතාවක් ඉන්නවා. ඒ ගැන හරි හිතන්න. හරිනේ? අපි හැමෝටම සලකන්න තමයි හදන්නේ. අපි අඩුම ගානේ මේ മന്ത്രിවරේ කැමතිවරයෙකුට තෙල් කෝටා එකක් වෙනම අරන්නේ නැහැ. හැමෝම එක මට්ටමේ තමයි අපි දුවන්නේ.
ගරු අමාත්‍යතුමා
ඒක තේරුම් අරගෙන අපි කතා කරොත් හොඳයි කියලා මේ ප්‍රශ්න මේ මීඩියා වලට විතරක් ප්‍රශ්න කරනවා නෙමෙයි අපි පුළුවන් තරම් මේ ජනතාව ගැන හිතලා වැඩ කරන්න විපක්ෂ හැමෝටම අපි එක විදිහට සලකන්නේ ජනතාව විදිහට ඒක කතා කරමින් මම නවතිනවා.
ගරු රවී කරුණානායක මන්ත්‍රීතුමා.
තුති කතානායකතුමනි, මෑතකදී පරීක්ෂණ පවත්වන රුපියල් මිලියන් 290ක ගුප්ත කේතන මුදල් වංචා සහ වත්මන් නියාමන රාමුව පවතින හිඩස් හේතුවෙන් ගුප්ත කේතන මුදල් ගනුදෙනු කරන මුදල් රටින් පිටව යන බවට කොළඹ මහේස්ත්‍රාත්වරයා කළ නිරීක්ෂණ සැලකිලිට ගනිමින් ශ්‍රී ලංකා ගුප්ත කේතන ක්‍රිප්ටෝකරන්සි මුදල් සහ ඩිජිටල් වත්කම් ගනුදෙනු සම්බන්ධයෙන් නියාමනය තත්ත්වය අධීක්ෂණ අසාර්ථකත්වය සහ විවස්දායක පිළිබඳ මුදල් ප්‍රශ්නයක් ලෙස මේ මැජිස්ට්‍රේට් දැනුවත් කරා. ගරු කතානායක මම කියන්නේ මේ ඩෙලි මීඩියා ඔන්ලයින් එකේ රිපෝට් කරනවා භාග්‍ය සිල්වා 290 මිලියන් ක්‍රිප්ටෝ ස්කෑම්. ගරු කතානායකතුමනි, අනාගත ගැටලුවක් බව වටහාගෙන මම මේ කාරණේ 2025 ජනවාරි මාසේ 23 දින රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාවේ කමිටි ඔෆ් පබ්ලික් ෆයිනෑන්ස් මේ ගුප්ත කේතන මුදල් ගනුදෙනු නීත්‍යනුකූල හෝ නීති විරෝධී නොවන බවයි එතන හෙළිදරව් වුණේ. එතනින් බිනන්ස් වැනි ගුප්ත කේතන මුදල් වේදිකා හරහා විශාල මුදල් විදේශගත කරන බවට වාර්තාවන අතර එවැනි කටයුතු වලින් ලැබෙන ඉපෙයිම බොහෝ දුරට බදුකරණයට හෝ නියාමනයට යටත් නොවන බව පෙනේ. කරුණාකරලා පහත ප්‍රශ්න පිළිතුර දෙන්න කියා මම මේ අවස්ථාවේදී මුදල් ඇමතිගෙන් අහනවා. 1. ශ්‍රී ලංකාවේ ගුප්ත කේතන මුදල් වෙළඳාම ඩිජිටල් වත්කම හුවමාරුව සහ බ්ලොක්චේන් පාදක මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශයේ වර්තමාන ප්‍රතිපත්ති තත්ත්වය කුමක්දැයි රජය ප්‍රකාශ කරන්නේද? ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් මේක ටැක්ස් ෆ්‍රී ලීගල් ලීගැලිටි එකකුත් නැහැයි කියන එක තමයි කතා නැගතුමනි තිබ්බේ. ඒ සම්බන්ධයෙන් මම මේක කමිටු පබ්ලික් ෆයිනන්ස් එක ආවෙලාවේ මහ බැංකුවේ අධිපතිගෙන් කෙලිම අහපු ප්‍රශ්නෙකට පැනලා ගියා මිසක් උත්තරයක් දුන්නේ නැහැ. ඒකේ ප්‍රතිවිපාක අද මැජිස්ට්‍රේට් උසාවිය තුලින් පෙන්වලා දීලා තියෙනවා. දෙක 2025 පළවෙනි ජනවාරි 23 වෙනි දින මහ බැංකුවේ අධිපතිවරයාගේ ප්‍රශ්න කළද ඒ ගුප්ත කේතන මුදල් ආශ්‍රිත ගනුදෙනු නිරීක්ෂණය කිරීමට හෝ නියාමනය කිරීමට හෝ ගෙන ඇති නියාමනය හෝ අධීක්ෂණයේ ක්‍රියාමාර්ගය මොනවාද? මෙතන හර්ෂ සිල්වත් ඉන්න මෙතන ඒකට සාක්ෂි දරාවේ. තුන පැහැදිලි නීතිමය රාමුවක් නොමැතිකම නිසා 2017 අංක 12 දරන විනිමය පාලන පනත යටතේ ඇති ආරක්ෂා ක්‍රම මග හරිමින් ගුප්ත කේතන මුදල් නාලිකා හරහා ප්‍රාග්ධනි විදේශගත වීමට හැකියාව ලැබී ඇති බව රජය පිළිගන්වාද? හවාලා සිස්ටමෙන් කතා නැගතුමනි මේ සීමිත විදේශ සම්පත් එළියට යනවා. මයිතන අනිල් ඇමතුමා මෙතන හිටියානම් මාත් එක්ක එකඟ වේවි. මොකද එතුමාලගේ මේ මූල්‍ය පනත මහ බැංකු අරන් තියෙන නිසා මේවවල ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. දැන් පේනවා ඇයි මම මේ ප්‍රශ්න අහන්නේ ඔබතුමාලා වෙනුවෙන්. පාලනය කරන්න මේ ශක්තිය ඔබතුමාලගේ අතේ තියෙන්න ඕනේ. 2023-24 සහ 25 වර්ෂවලදී ශ්‍රී ලංකාවෙන් ආරම්භ වූ ගුප්ත කේතන මුදල් ආශ්‍රිත ගනුදෙනුර ඇස්තිමේන්තු ගත වටිනාකම කොපමණද? එවැනි ගනුදෙනු ප්‍රහාරව නිරීක්ෂණය කිරීමට පවතින යථාර්ථ යන්ත්‍රණය මොනවාද? 5. ගුප්ත කේත ඇත්ත වශයෙන් මම අගය කරනවා වසන්ත සමරසිංහ මේ සම්බන්ධයෙන් නූතන ලෝකෙට ගෙනාවා. ඒක මේක වැරද්දක් නෙමෙයි. ඔබතුමා කරපු ඒක නීතිගත කරන්න කියලා මම ඉල්ලපු එක තමයි මේ මහ බැංකුව ප්‍රතික්ෂේප කරේ. ඒතොර නිකරුණේ ඔබතුමා නීති අනුව ප්‍රශ්නයක් ලෙස ගන්නවා. මේව තමයි මේ රජ නිලධාරීන් දේශපාලන කළා ඊට පස්සේ ප්‍රශ්න කරන්නේ දේශපාලඥයෙක්ට. මේක තමයි මොකද අපි මේක අත්දැක විදලා තියෙන නිසා තමයි අපි මේ හැසිරෙන්නේ විපක්ෂ වගකීමකින්. 5. ගුප්ත කේතන මුදල් වෙළඳාමෙන් ලැබෙන ලාභ හෝ ප්‍රාග්ධන ලාභ දැනට බදුකරන යටත්ද? නැහැ තමයි උත්තරේ. නමුත් අපි බලමු. එසේනම් එවැනි ආදායම දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රකාශ කළ පුද්ගලීන් හෝ ආයතන කීයක් සිටීද? 6. ගුප්ත කේතන මුදල් ආශ්‍රිත මූල්‍ය වංචා මුදල් විශුද්ධිකරණය සහ ප්‍රාග්ධන පලායාම කැපිටල් අවුට්ෆ්ලයි පලායාම හඳුනා ගැනීම සඳහා මහ බැංකුව මූල්‍යමය බුද්ධි ඒකකයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව යන්ත්‍රණයක් ස්ථාපිත කර ඇතිද ඇත තිබේද? 7. ඩිජිටල් වත්කම් සඳහා නියාමනය රාමුව හඳුන්වා දී ඇති ඉන්දියාව, සිංගප්පූරුව, තායිලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි සාම ආර්ථිකයන් සහ සසඳන විට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හොඳම භාවිතය බෙස්ට් ප්‍රැක්ටිසස් යටතේ වඩා පසුගාමීව ඇති බව රජය පිළිගන්නවාද? That means we are behind our peer countries who are well ahead of this. වසන්ත සමරසිංහ මහත්මයා well ahead of this and I appreciate that. එසේනම් ගනුදෙනු ලබන නිවැරදි ක්‍රියාමාර්ගය මොනවාද? 8. ඩිජිටල් වත්කම් සහ ගුප්ත කේතන මුදල් හුවමාරුව පාලනය කරන නීති හෝ නියාමනය රීති හඳුන්වා දෙන්නද? යන්න එසේනම් ඒ කාල රාමුව කුමක් දැයි රාජ්‍යය ප්‍රකාශ කරනු ඇතිද? ගරුතුමනි මං අගේ කරන මහිතනේ වචන 350යි වෙලාව තුලින්
ඔබතුමා විනාඩි 6ක් ඇතුළත ඉදිරිපත් කරා.
හරියට 10න් වැඩේ කරා.
විනාඩි 6 ඔබතුමා ගත්තී. ගරු ආනපස්ක ප්‍රධාන සංවිධායකතුමා.
ගරු කතානායකතුමනි එතුමාගේ ප්‍රශ්නයට පසුව පිළිතුරු ලබා දෙනවා.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භෙදී 50 කෙටුම්පත් ඉදිරිපත් කිරීම අග්‍රාමාත්‍ය තුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the bill titled Inland Revenue Amendment to Parliament. I also present the bill titled Social Security Contribution Levy Amendment.
Madam, one by one, Madam. දෙදස්දාහත අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවිවර කිවීම කවදාද? අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the bill titled Social Security Contribution Levy Amendment.
දස් 22 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවිවර කිවීම කවදාද?
හෙට.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යතුමා.
No, I have not been given the draft to present.
එනැත්තන් සහ සමාගම් බේරා ගැනීමට
බේරා ගැනීම පුනරුත්ථාපනය සහ වස්තු බංගවත් ආයතනික සහ පුද්ගලික තැනැත්තන් සහ සමාගම් බේරා ගැනීම පුනරුත්ථාපනය කිරීම සහ තැනැත්තන්ගේ සහ සමාගම්වල වස්තු බංගවත් අදාළ නීතිය සංශෝධනය කිරීම හා ඒකාබද්ධ කිරීම සඳහා වස්තු බංගවත් ආඥාපන ඉවත් කිරීම සඳහාද 2007 අංක 4 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහාද 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහාද 1988 අංක 72 දරන සමත මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහාද ඊට සම්බන්ධ හෝ ඊට අනුසාංගික කරුණු සඳහා විධි විධාන සැලසුම් පිළිවෙත වූ කෙටුම්පත ඉදිරිපත් කරමි.
තැනැත්තන් සහ සමාගම් බේරා ගැනීමට පුනරුත්ථාපනය කිරීමට සහ තැනැත්තන්ගේ සහ සමාගම්වල වස්තු බංගත්වයට අදාළ නීතිය සංශෝධනය කිරීම සහ ඒකාබද්ධ කිරීම සඳහාද 97 වන අධිකාරිය වූ වස්තු බංගත්ව ආඥා පනත ඉවත් කිරීම සඳහාද 2007 අංක 7 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහාද 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහාද 1988 අංක 72 දරන සමත මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහාද ඊට සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධි විධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම් පත.
දෙවිනිවර කිවීම කවදාද?
Tomorrow.
ප්‍රධාන වැඩ කටයුතු ගරු අර්චන මන්ත්‍රීතුමා ඔබතුමා පොයින්ට්
එක. ගරු කතානායකතුමා ස්ටෑන්ඩින් ඕඩර් 29.1.2.118.2 අපිට දැන් ඉන්ධන දීලා තියෙන්නේ ලීටර් 15යි ගරු කතානායකතුමා ජෙෆ්නා ඉඳන් කොළඹට එන්න. මං එන සතියක් ඇවිල්ලා අනුරාධපුර නිදාගෙන ඊළඟ සතියෙන් QR කෝඩ් එක අරගෙන කොළඹට ඇවිල්ලා සතියක් ඉඳලා නිදාගෙන යන්න වෙනවා යාපනයේ තව සති දෙකකින්.
ඒ නිසා සම්බන්ධයෙන් මාලිකම්තුමිය දැනුවත් කිරීමක් කරලා තියෙනවා විවිධ කටයුතු කරලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා. ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලැබුණාට පස්සේ ලබා දෙන්නම්.